වැඩෙන් දිවි රකින්න බොහෝ සුකින් කල් ගෙවන දුප්පතේ හිමං වඩු වැඩෙන් දිවි රකින්න බොහෝ සුකින් කල් ගෙවන දුප්පතේ හිමං කිසිම හැඩක් නැති මෙලිය අරගෙන මං කරන විරිය කපල කොටලා ඉරලා මැනලා හදන ලී බඩු වඩු වැඩෙන් දිවි රකින්න බොහෝ සුකින් කල් ගෙවන දුප්පතේ හිමං සදුබඩු කාගෙත් මනලෝලි චිචිත්‍ර ලිය මල්කම් කැටයම් පෙලි සමාපු අල්මාරිද හොඳ බඩු වේලි සුසදන් සිත්තු කීන කඳ බැඳන් කරට ගේන කොළඹගෙන යමි එහිදි මගේ පුතු සියල්ල විකුණුවොතින් මෙමට ලොල්ල මගේ මූනේ සිනා රැල්ල වැඩි වෙලා යති වඩු වැඩෙන් දිවි රකින බොහෝ සුකින් කල් ගෙවන දුප්පතේ කිමං
හැමෝටම අද අපි අප පරිහරණය කරන දේ කියන පාඩමේ අවසාන කොටසත් එක්ක තමයි ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්නේ. ඉතින් ඌව ගුරු ගෙදරින් මීට මොහොතකට කලින් ඔයගලන්ට හරිම අපූර්ව ගීතයකට සවන් දෙන්න අවස්ථාවක් ලැබුණානේ. ඉතින් මීට කලින් පාඩමකදී අපි කිව්වා ආදේශ වාද්‍ය භාණ්ඩ කීපයක් ඔයගලන්ට නිර්මාණය කරගන්න කියලා. ඉතින් ඒ ආදේශ වාද්‍ය භාණ්ඩ යොදාගෙන ආයෙත් වතාවක් ඒ ගීතය රස විඳිමින් සවන් දෙමින් වාදනය කරමින් සතුටු වෙන්න කියලත් අපි ඔයගොල්ලන්ගෙන් ඉල්ලීමක් කරනවා මුලින්ම. දුල පුතාලා අප පරිහරණය කරන භාණ්ඩ හා උපකරණ ගැන බොහෝමයක් කරුණු ඉගෙන ගත්තා. ඉතින් මෙන්න මේ උපකරණ ක්‍රියාත්මක වෙන්න විවිධ ශක්තීන් අපි ප්‍රයෝජනයට ගන්නවා. අද අපි කතා කරන්නේ මුලින්ම අන්නේ උපකරණ ක්‍රියාත්මක කරගන්න අපි යොදා ගන්නා බලශක්තියින් හා එමගින් ශක්තිය ලබා ගන්නේ මොන වගේ කාර්යයන්ටද කියන එක ගැන. එහෙනම් සර් පටන් ගන්නකො මේ කියන කාරණාව ගැන මුලින්ම අපේ දූල පුතාලා දැනුවත් කරන්න තියෙන්නේ මොන වගේ දෙයක් ගැනද කියලා.
ඔව් දුවේ පුතේ, ඉතින් මම නැවත වාරයක් අපේ ගුරුතුමිය ඔයගොල්ලෝ ආදරෙන් පිළිගත්තා වගේ මාත් පිළිගන්නවා ඉතාමත් ආදරෙන් ඌව ගුරු ගෙදරට අපේ පුංචි පැටවුන්. පුංචි දුවේ පුතේ, දැන් ඔබ සමන් දෙන ගුවන් විදුලිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? චුට්ට කල්පනා කරලා බලන්න. සමහර විට මම දන්නවා වැඩි දෙනෙක් මේ ගුවන් විදුලිය කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා ඇහුවොත් ඒගොල්ලෝ අපි විදුලි බලයෙන් තමයි මේක ක්‍රියාත්මක කරන්න කියලා කියයි. සමහර අය විදුලි බලය නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් වියලි කෝෂය යොදා ගන්නවා. හැබැයි වියලි කෝෂ වලින් උනත් නේද මේ ගන්නෙ විදුලියක්. ඉතින් අපි දන්නවා අපේ නිවසේ ගොඩක් උපකරණ තියෙනවා. මම දන්නවා සෑම නිවසක වගේ ගුවන් විදුලියක්, රූප වාහිනියක්, ඇඳුම් මැද ගන්න ස්ත්‍රික්කයක්, ඒ වගේම ආහාර කල් තබා ගන්න තියෙන ශීතකරණයක්, මේ අපි නිවසේ පාවිච්චි කරන මේ ඒවා අත්‍යවශ්‍ය උපකරණ වෙලා තියෙනවා නේද අත්‍තරම් බැලුවොත්. ඒ වගේම බත් පිසින යන්ත්‍රය, රයිස් කුකර් එක කියලා කියන්නේ මේ හැම දෙයකම ඕනේ විදුලිය. ඉතින් ලංකාවේ වැසියෝ වැඩිපුරම විදුලිය ලබා ගන්නේ ජලයෙන්. ඔබ දන්නවනේ මේ කඳුකර ප්‍රදේශවල ගොඩක් ජලාශ තියෙනවා. වික්ටෝරියා, ඊට පස්සේ රන්ටැඹි, රන්දිනිගල, අහලා තියෙනව නේද? මාඋස්සා කැලේ, ওই වගේ ගොඩාක් තියෙනවා ජලාශ. මේ ජලාශවල ජලය එකතු කරගෙන ඊට පස්සේ ඒ ජලය මගින් ටර්බයිනයක් කරකවලා, ටර්බයිනේ කියන එක ගැන මම පොන්චි අදහසක් ඔබට දුන්නොත් ඔබේ බයිසිකලේ තියෙනවා වෙන්න පුළුවන් ඩයිනමෝවක්. මේ ඩයිනමෝ වගේ විශාල උපකරණයක් තමයි ටර්බයිනේ. මේ ටර්බයිනේ වේගයෙන් කරකව ගන්න ජලයේ ශක්තිය තමයි යොදා ගන්න. ඒතර ඒ ටර්බයිනේ කරකැවෙන වේගට නිපද වෙනවා, උත්පාදනය වෙනවා විදුලිය. මේ විදුලිය ඊට පස්සේ විදුලි රැහෙන් දිගේ අපේ නිවාසවලට එනවා. විදුලිය නොමැති වුණොත් ගෙදර තියෙන බොහෝ උපකරණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විදුලි බලය තියෙනවා නම් බල්බ දැල්වීමේ ඉඳලා විදුලි උපකරණ ක්‍රියාත්මක කිරීම දක්වා අපේ කටයුතු පහසු කරගන්න අපට පුළුවන්. ඉතින් ඒකම කියන්න ඕනේ, විදුලි බලය අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්නත් හිතට ගන්න. මොකද ඔබ පාවිච්චි කරන විදුලි බලය වෙනුවෙන් ඔබේ පියා හෝ මව මාසේ අන්තිමට බිලක් ගෙවන්න ඕන. නේද? ඉතින් වැඩිපුර බිලක් ගෙවන්න උනොත් ඒ මුදල් අපරාධී. ඊට පස්සේ අපිට තවත් ලැබෙන ලොකු බලශක්තියක් තමයි දරුවනේ හිරු එළිය. හිරු එළිය අපට නොමිලේ ලැබෙන විශාල බලශක්තියක්. අපි මේ බලශක්තිය ඇසුරෙන් දැන් ඔන්න ශ්‍රී ලංකාවෙත් අපි දකින විවිධ ප්‍රදේශවල විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. හිරු එළියෙන් සූර්ය කෝෂ හරහා විදුලිය නිපදවා ගන්නවා. සමහර විට ඔබ දැකලා ඇති සමහර නිවාසවල වහලවල් උඩ මේ සූර්ය පැනල නැත්තම් සූර්ය කෝෂ සවි කරලා තියෙනවා. මේ සූර්යකෝෂ මගින් වහලිට ලැබෙන ඒ ඉරේලිය විදුලිය බවට පරිවර්තනය කරගන්නවා, විදුලිය බවට පත් කරගන්නවා. ඊට පස්සේ ගෙදර තියෙන ජලය උණු කරගැනීමට නේද උණු ජලය නාන්න. ඒ විතරක් නෙවෙයි, විදුලි බලය නිපදවාගෙන ගෙදර දොරේ කටයුතු කරගන්නත් මේ සූර්ය පැනල නැත්නම් සූර්යකෝෂ මගින් අවස්ථාව ලබාගෙන තියෙනවා. සමහර රටවල්වල මේ විදුලිය නිපදවා ගැනීමේ ප්‍රධානම මේ සම්පත විදිහට ගන්න පුතේ හිරු එළිය. දැන් අපේ රට නම් ජලය තියෙනවනේ. නමුත් ජලය කියන්නේ සීමිත සම්පතක්. අපේ රට වුණත් ගොඩක් මේ හිරු එළියෙන් විදුලිය නිපදවා ගන්න එක ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්. ඊට පස්සේ දුවල පුතාලට මතකද අර මුදල් නෝට්ටුවක තියෙනවා මේ නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයක් දැකලා තියෙනවද? මේ නොරොච්චෝලේ ප්‍රදේශයේ තියෙන මේ විදුලි බලාගාරයේ ඒ විදුලිය නිපදවා ගන්න ගල් අඟුරු පුළුස්සල. ගල් අඟුරු කියන්නේ පොළොවෙන් ලබා ගන්නා දෙයක්. ශ්‍රී ලංකාවේ නම් ගල් අඟුරු හම්බ වෙන්නේ ඉන්දියාව, චීනය වගේ රටවල් වලින් නැවුමගින් ගල් අඟුරු ගේනවා ශ්‍රී ලංකාවට. ඉතින් මේ ගල් අඟුරු පුළුස්සලා ඒ දැන් ඔබ දන්නේ දරපිච්චුවම ඒ එන බලශක්තිය නිසා තමයි බත් එක ඉදෙන්නේ, වෑංජනේ පිසෙන්නේ, වතුර ටික උණු වෙන්නේ. ඒ වගේ ගල් අඟුරු පුළුස්සලත් විදුලිය නිපදවා ගන්නවා. එතකොට දැන් සමහර විට ඔබේ නිවසේ මේ බල්බය දැල්වෙන්නේ සමහර විට මේ ජල විදුලිය නිසාමද කියලා අපිට කියන්න බෑ. සමහර විට ඒක තාප විදුලි බලාගාර වලින් ලබා ගන්නා ඒ විදුලිය වෙන්නත් පුළුවන්. ඉතින් ඒ විදුලියනොත් වෙනසක් නැහැ. අපි ගෙදර තියෙන විදුලි උපකරණ එහෙම ක්‍රියාත්මක කරනවා. ඊළඟ නිවසේ තිබෙන උපකරණ වලට අමතරව විශාල උපකරණ විශාල කර්මාන්ත ශාලාවල තිබෙනවා දරුවනේ. ඒ කර්මාන්ත ශාලාවල තිබෙන මේ විශාල උපකරණ ක්‍රියාත්මක වෙන්නත් මේ විදුලිය අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා තවත් බලශක්තියක් විදිහට සුළඟ. සුළඟ කියන්නේ චලනය වන වාතය. ඔබට මාව ඇහෙන්නේ, ළඟ ඉන්න කෙනෙකුට තවත් කෙනෙක් පේන්නේ මේ වාතය හරහානේ. ඒතර වාතයේ නිශ්චල වෙලාවට අපි මුකුත් කියන්නේ. හැබැයි චංචල වාතය, සෙලවෙන වාතය සුළඟ. ඉතින් මේ සුළඟ මගින් රෙදි වේලෙනවා. ඉතින් ඔබ දැකලා තියෙනවද අපේ පැරණි ගොවියෝ බතහුලන් කරනවා කියලා කරනවනේ කාර්යයක්. කුඹුරේදී නැත්නම් කමතේදී මේ අපි වීතික මළු වලට දාගන්න කලින් මේ වී වල තියෙනවා බොල් වී කියලා වර්ගයක්. බොල් වී කියන්නේ පොත්ත තියෙනවා. ඇතුලේ නෑ හාල් ඇටයක්. ඒකම ගොයන් ශාකයේ විවිධ කොටස් තියෙන්න පුළුවන්. ඉතින් මේ රොඩු ඔක්කොම ටික දාගෙන යන්නේ නෑ ගෙදර. ඔබ දන්නව අර අපි මීට කලින් පාඩමේදී සඳහන් කළ අපේ ගුරුතුමිය යතුරු නැත්තම් කුල්ල නේද? යතුරු කුල්ලත් කියලා කියනවා සමහර ප්‍රදේශවල. මේ යතුරු කුල්ලෙට වී අරගෙන ඒක හෙමීට බිමට දානවා. එතකොට සුළඟ එනකොට බර අඩු දේවල් ඈතට ගසාගෙන ගිහිල්ලා හොඳ වී ටික ළඟට වැටෙනවා. ඒ වී ටික තමයි සේරුවෙන් එහෙම නැත්නම් ලාහෙන් මැනලා අපි මළු වලට දාගෙන කරත්ති පටවගෙන ගෙදරට අරගෙන ආවේ. ඉතින් ඒ නිසා සුළඟ කියන්නේ හොඳ බල ශක්තියක්. ඒකම දුවේ පුතේ ඔබ දන්නවා ලෝකේ ජනප්‍රියම බල ශක්ති වර්ගයක් තමයි වර්ග කීපයක් ගැන කතා කරොත් පෙට්‍රල්, ඩීසල් ඒ වගේම භූමි තෙල්. ශ්‍රී ලංකාවේ ඉන දීවරය විශේෂයෙන්ම මේ කරදිය දීවර කර්මාන්තයට ඒගොල්ලෝ භාවිතා කරන මේ පුංචි පුංචි යාත්‍රාවලට භූමි තෙල් යොදා ගන්නව නැත්තම් අපි භූමි තෙල් වලට තවත් නමක් කියනවා ලාම්පු තෙල් කියලා. නේද? ඒක සාමාන්‍යයෙන් ගම්මේ විවහාරය. ඔබ දන්නවා ඔබ බස් ගමන් කරන බස් රථය. එතකොට ඔබේ ගමට විවිධ භාණ්ඩ අරගෙන එන ලොරි රථ වගේ දේවල් වලට මේ විශාල වාහනවල යොදා ගන්න බලශක්තිය තමයි ඩීසල්. එතකොට ත්‍රී රෝද රථ, යතුරු පැදි, මෝටර රථ ඒ වගේ දේවල් වලට බලශක්තිය ලෙස යොදා ගන්නේ පෙට්‍රල්. ඉතින් වාහන ධාවනය කරන අවශ්‍ය ශක්තිය ඩීසල්, පෙට්‍රල් වගේ දේවල් වලින් ඒ ඉන්ධන වලින් ලබා ගන්නවා. ඒකත් අපි ලබා ගන්නා බලශක්තියක්. ඒකම දර ජනප්‍රියම බලශක්තියක් නේද? ඉතින් අපේ ගමේ ඕනතරම් කැලෑබද ප්‍රදේශ තියෙනවා. ඕනෑතරම් දර අපිට ලැබෙනවා. ඒවා ඉතින් පොරවට දිරලා පොහොර වෙන බව ඇත්ත. නමුත් ඉතින් අපි අපේ අවශ්‍යතා ඉටු කරගන්න ආහාර පිසීමට, පාන් පුළුස්සන්න, ඒ වගේම ගඩොල් පුළුස්ස ගන්න අපි දර පුළුස්සා බලශක්තිය යොදා ගන්නවා. දුවේ පුතේ ඔබට තව කදයක් කියන්න අවශ්‍යයි. කුඹල් කර්මාන්තය ගැන කතා කරාම අපි දන්නවා මේ කුඹල් කර්මාන්තයදී කරන්නේ මැටි වලින් වලන් වැනි දේ සකස් කිරීම. හැබැයි මැටි වලින් සකස් කරගත්ත මේ වලන් පිච්චුවේ නැත්තම්, පිලිස්සුවේ නැත්තම් අර රතු පාට වර්ණය ලැබිලා ශක්තිමත් භාවය ලැබෙන්නේ නැහැ. ගඩොල් උනත් එහෙමයි. පුච්චන්නේති ගඩොල් වලට ගමේ කියන වචනේ තමයි මේ මෝඩ ගඩොල් කියලා. මෝඩ ගඩොල් කියන්නේ මොකද? ශක්තිමත් භාවයක් නැහෙනේ. ඉතින් ශක්තිමත් භාවයක් ලැබෙන්නේ ගඩොල් පිලිස්සුවම. එතකොට තමයි රතු පහ වර්ණය ලැබෙන්නේ. ඉතින් එතකොට මම ඔබට කිව් විදිහට දරපු යොදාගෙන අපි නේද පාන් පෝරණුවට දානවා කියලා කියන්නේ. පාන් ඔය අපිට ආහාරයට ගන්න පුළුවන් මට්ටමට පිටිගුලිය පෝරණුව ඇතුළට ගාන්න අනල පදම් කරලා දැම්මට පස්සේ ඒ උණුසුම නිසා තමයි මේක පාන් ගෙඩියක් බවට පත් වෙන්නේ. ඉතින් එහෙනම් දර පුළුස්සලා අපි ගොඩක් කාර්යයන් කරගන්නවා, ගොඩක් බලශක්තියින් යොදා ගන්නවා. ඒ බලශක්ති තුල අපේ කාර්යයන් පහසු කර ගැනීම අපි කරගන්නවා. ඒකම දැන් නගරසන්න නිවාසවල ආහාර පිසීමට දර වෙනුවට යොදා ගන්නේ ගෑස්. අපි LP ගෑස් කියලාත් කියනවා. ඒකට මේ ඔබ දැකලා තියෙන්නේ නේද නිල් පාටින් කහ පාටින් ශ්‍රී ලංකාවේ ගෑස් ඒ සිලින්ඩර දකින්න පුළුවන්කම තිබෙනවා. දැන් ග්‍රාමීය ප්‍රදේශවලදී දර තියෙනවා. හැබැයි නාගරික ප්‍රදේශවලදී දර අඩුයි. ඒ නිසා තමයි ගෑස් භාවිතා කරන්නේ. ඉතින් ගෑස් කියන්නේ නේද හොඳ බල ශක්තියක්. ඒ වගේම දහයිය. දැන් දහයිය කියන්නේ ඇත්තටම අපතේ යන දෙයක් නේ. අපි දැන් මෝලකට අරගෙන ගිහිල්ලා වී ටික මේ වී කොටනකොට සහල් ඇටය සහ මේ වී පොත්ත වෙන් වෙනවා. වෙන්වන වී පොත්තට අපි කියන වචනේ තමයි දහයිය. එතකොට මේ දහයිය පුළුස්සලා අපිට පුළුවන් බල ශක්තියක් ලබා ගන්න. සමහර ප්‍රදේශවල අපි දැකලා තියෙනවා මේ දහයිය උඳුන් තියෙනවා. ඒ කියන්නේ දහයිය ලිප් කියලා කිව්වොත් ඔබට තවත් පැහැදිලි වෙයි. ඉතින් මේ දහයිය ලිපෙන් හැබැයි එකපාරක් දැල්ලුවොත් මේ දහයිය ටික පිච්චිලා ඉවර වෙනකම්ම ඉතින් විවිධ භාජන තබමින් ඒ අවශ්‍යතා ඉටු කර ගන්න ඕනේ. වතුර උණු කර ගන්න සමහර ඔය කෝපි කඩ අපේ පැරණි ගම්වල නේද කෝපි කඩී කියලා එකක් තිබිලා තියෙනවා නේද තේ කඩයක්. ඉතින් මේ තේ කඩවල වල එහෙම දහයිය උඳුන් භාවිතා කරලා තියෙනවා නිතරම. මොකද වතුර උණු වෙන්න ඕනේනේ එන අයට තේ කහට එකක් දෙන්න. එහෙම ඉතින් එතකොට ගඩොල් පුළුස්සන්නත් මේ දහයිය දාගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලී ඉරනකොට ලැබෙන ලී කුඩුත් මේ යොදා ගන්නවා පුතේ බලශක්තියක් විදිහට. දහයිය උඳුන වගේමයි, දහයිය ලිප වගේමයි මේ ලී කුඩු භාවිතා කරලා අපි දැකලා තියෙනවා ඒව පුළුස්සලා බල ඒ ලබා ගන්නා බල ශක්තියෙන් ජලය වගේ දේවල් උණු කර ගන්නවා. ඉතින් මම ගොඩක් පැහැදිලි කරා ඔබ බලන්න මේ බල ශක්තියින් නිසා අපේ කටයුතු පහසු වෙන ආකාරය ගැන ඔබට ඔබේ නිවසේදීම අත්දැකීම් ලබා ගන්න පුළුවන්. ඔබ චුට්ටක් කල්පනා කරන්න, වටපිටාව බලන්න, ඔබේ ගෙදර විදුලියෙන් ක්‍රියාත්මක කරන උපකරණ කීයක් තිබෙනවද? විදුලි බලය නොමැති වුණොත් ඔබට රාත්‍රියට ආලෝකය නැති වෙනවා, පාඩම් කරගන්න බැරි වෙනවා, පාසල් අඳගෙන යන ඇඳුම රෙදි මැද ගන්න බැරි වෙනවා නේද? බත් එක උයා ගන්න බැරි වෙනවා, බත් පිසිනේ උඳුනේ නැත්තම් රයිස් කුකර් එකෙන් කොච්චර අපහසුතාව ඇති වෙනවද? ඉතින් ඒ නිසා මේ බල ශක්තියින් කොච්චර වටිනා දෙයක්ද කියලා මගේ පැටවුන්ට මේ වෙනකොට අවබෝධ වෙලා ඇති.
ඇත්තටම දූල පුතාලා අවබෝධ කරගන්න ඇති මේ බල ශක්තියින් බොහෝමයක් මේ සෝබා දහමෙන් අපට ලැබිච්ච දායාද. ඉතින් මේ බලශක්තියින් සෝබා දහමෙන් ඒ විදිහට අපිට දායාද කර වෙනුවටම ඒවා නිකරුණේ අනවශ්‍ය විදිහට නාස්තිකාර විදිහට භාවිතා කරන්න නම් හොඳ නැහැ. ඒ නිසා දූල පුතාලා සැලකිලිමත් වෙන්න ඕන මේ බලශක්තියින් අර පිරිමැස්මෙන් පාවිච්චි කරන එක ගැන. ඒ වගේම ඒක අපේ වගකීමක් වගේම යුතුකමක් වෙන බවත් අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ. ඊළඟට අපි බලමු මේ එක් බල ශක්තියක් අරගෙන ඒ ගැන විශේෂයෙන් කතා කරන්න ඕන දේවල් ටිකක් අපිට තියෙනවා. ජලය කියන බල ශක්තිය ගැන අපි වැඩි වැඩියෙන් කතා කළ යුතුයි. එහෙම නේද? දූල පුතාලත් ඒක පිළිගන්නවා. ඔව්, ජලය අපට බීමට, නෑමට, රෙදි සේදීමට, ඒ වගේම ශාකහා සතුන්ගේ වැඩිමට, වාහන සේදීමට, කෘෂිකාර්මික කටයුතු වලට මෙන්න මේ වගේ දේවල් වලට යොදා ගන්නවා. ඒ වගේම මේ ජලය කියන බලශක්තිය ලිං, ගංගා, වැව්, ඇලදොල, නලලිං, ආඩියාලිං, ජල ටැංකි වගේ තැන් වලින් ලබා ගන්නවා. ඒ තමයි ජලය ලබා ගන්නා මූලාශ්‍ර. මේ වගේ තැන් වල තියෙන ජලය තමයි අපි විවිධාකාරයෙන් ප්‍රයෝජනයට ගන්නෙ. නාගරික ප්‍රදේශවල නම් ජල ටැංකි, ඒ වගේම නල ජලය, අන්න ඒ වගේ දේවල් තමයි ජල මූලාශ්‍ර විදිහට භාවිතා වෙන්නේ. ස්වභාවික පරිසරයේ තියෙන ජල මූලාශ්‍ර වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් ග්‍රාමීය පරිසරවල ජීවත් වෙන හැමෝටම නේද? ඉතින් ජලය කියන මූලාශ්‍රය අපතේ නොයවා අර පිරිමැස්මෙන් කොහොමද පාවිච්චි කරන්න කියන එක ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත් වෙනවා. එම නිසා මෙන්න මේ දේවල් ටික අපි ඔබට යෝජනා කරනවා. ඔබගේ පරිහරණයට ප්‍රමාණවත් අයුරින් ජලය පාවිච්චි කරන්න ඕන. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට, නාස්ති වෙන විදිහට ජලය භාවිතා කරන්න එපා. මේ කාලෙදි මේ ගැන ගොඩාක් අත්දැකීම් දූල පුතාලට තියෙනවා. ඉතින් ඒ අත්දැකීමෙන්ම මේ ජලයේ තියෙන වටිනාකම ගැන දැනටමත් හොඳ අවබෝධයක් ලැබිලා ඇති. ඒ වගේම තමා ජල කරාම ඇර තැබීම හොඳ නැහැ. අපේ කාර්ය කරගෙන ඒ සැනින් ජල කරාමේ වහන්න ඕන. ඒක දිගින් දිගටම ඇරලා තිබ්බහම අපි හිතන්නේ නැති විදිහට සෑහෙන ජලය ප්‍රමාණයක් අපතේ යනවා. තවත් දෙයක් තමයි කරාමයක් කැඩුනොත් අලුත් වැඩියා කරන්න ඕන. සමහර වෙලාවට අපේ පාසල්වල අපි ඕක දකිනවා. ජල කරාම වලින් නිකරුණේ ජලය නාස්ති වෙනවා. ඉතින් දූල පුතාලට හැඟීමක් ඇති වෙන්න ඕන. අනේ අපරාදේ මේ ජලය ටික, අනේ මේ ටික නාස්ති වෙනවා. මේක නාස්ති නොවෙන්න නම් පුළුවන් තරම් ඉක්මනින් මේ කරාමය අලුත් වැඩියා කරලා සකස් කරන්න ඕන කියන හැඟීම නිරතුරුව ඔයගලන්ට එන්න ඕන. පාසලේදී වගේම නිවසේදී. ඊළඟට තමයි පාවිච්චි කළ ජලය නැවත ප්‍රයෝජනයට ගන්න ඕන. දැන් විශේෂයෙන් නිවසේදී අපේ අම්මලා මේ වැඩේ කරනවා. නිවසේ මොනවා හෝ පිරිසිදු කරන්න භාවිතා කරපු ජලය එළියට නිකරුණේ විසි කරන්නේ නැහැ. කුස්සිය පැත්තේ එහෙම නැත්නම් මුළු තැංගේ පැත්තේ තියෙන පුංචි වගාවකට මේ ජලය ටික යොදනවා. ඉතින් අපිට සතුටු වෙන්න පුළුවන් ඉවතලන ජලයනොත් අපි යමක් කරගන්නවා කියන අදහසත් එක්ක. ඒ වගේම තමයි වැසි ජලය එක්රැස් කරගන්න ඕනේ. මේ වැසි ජලය එක්රැස් කරගන්න ඕනේ කියන එක ගැන අපිට බොහොම දිග ඉතිහාසයක් තියෙනවා. ඉතින් සර්, ඒ ඉතිහාසයත් මතක් කරලා මේ වැසි ජලය එක්රැස් කරගන්න මොනවද අපි කරලා තියෙන්නේ, මොනවද අපි කරන්න ඕන කියන එක ගැන තව ටිකක් තොරතුරු කතා කරමුද?
ඔව්දුවි පුතේ, ඔයාලා දන්නවා අපේ අනුරාධපුරයේ පොළොන්නරුව පැත්තේ සංචාරය කළොත් කොච්චර වැව් හම්බෙනවද? ඔබට පුළුවන් වුණොත් කුරුල්ලෙක් වගේ උඩින් ගිහිල්ලා නැත්නම් ගුවනින් යන ගමන් උතුරුමැද පළාත හරහා යන්න ලැබුණොත් නිරීක්ෂණය කරන්න නිල් පාටින් ඔබට පෙනෙයි කියන්න බැරි තරම් ජලාශ ගොඩක්. මේ තමයි අපේ රජවරු අපට ලබා දුණු දායාද. ඇයි මෙහෙම කරේ? ඔයාලා දන්නවා මේ උතුරුමල මැද පළාතේ අපේ රජවරු වැඩි කාලයක් අපේ රට පාලනය කරේ. ඉතින් මේ ප්‍රදේශයට, මේ අනුරාධපුර පොළොන්නරුව ප්‍රදේශවලට වසරේ එක කාලයකට පමණයි වැස්ස ලැබෙන්නේ හොඳටම. ඒ කාලයේදී ඒ අහස් දියෙන් වගා කරාට පස්සේ ඉතුරු මාස 9ක විතර කාලයක් ගොඩක් වැස්ස ලැබෙන්නේ නැහැ. ඒතර වගාව කලිට කරගන්න විදිහක් නැහැ. මේ ජනතාවට වසරේ එක කන්නයක් විතරක් වගා කළා ඉතුරු මාස ගානම එහෙම ආහාර වලින් අඩුවක් නැතුව ජීවත් වෙන්න බෑ. මොකද මිනිස්සු නම් ආහාර වේල් තුනක් ගන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය වැඩි. ඉතින් මේ ශාක වර්ධනය කරගන්න විතරක් නෙවෙයි නේද? අනිකුත් අවශ්‍යතා තියෙන මිනිසුන්ට ජලයත් එක්ක. ඉතින් මේ හැමදේම හරි ගැටලුවක් වුණා. ඉතින් අපේ රජවරු දුරදක්නා නුවණින් කටයුතු කරලා එයාලා මොකද කරේ? මහා වැව් ගොඩ නැගුවා. ලංකාවේ හිටපු පණ්ඩුකාභය රජතුමා තමයි මුලින්ම වැවක් කළා කියලා අපි ඉතිහාසෙදී ඉගෙන ගන්න. පණ්ඩුකාභය රජතුමා ලස්සන වැවක් හදනවා. අනුරාධපුරයේ තමයි මේ වැව හදන්නේ. ඒ වැවට නම් දෙකක් කියනවනේ, ඔබ දන්නවා ඇති. එකක් තමයි බසවක්කුළම වැව. අනිත් වැව තමයි, අනිත් නම තමයි අභය වැව. රජතුමාගේ නම පණ්ඩුකාභයනේ. පණ්ඩුකාභය කියන රජතුමාගේ නමේ කොටසක් එකතු කරලා අභය කියලා නම් කරා කියලා තමයි ඉතිහාසයේදී අපි මේ ගැන දන්නේ. ඒකම ඊට පස්සේ හදන වැවක් අපිට හම්බ වෙනවා ඉතිහාස පොතපත පරීක්ෂා කිරීමේදී. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එනකොට, වැඩම කරනකොට අපේ රට පාලනය කරපු අපේ රජ කෙනෙක් දන්නවා, දේවානම්පියතිස්ස රජතුමා. මේ දේවානම්පියතිස්ස රජතුමා හදනවා වැවක්. ඒ වැවේ නම තිසාවැව. බලන්නකො, දේවානම්පියතිස්ස රජුරෝ හදපු වැව තිසාවැව. තිස්ස රජුරෝ තිසාවැව හදනවා. නම මතක තියාගන්නත් ලේසි. ඔය විදිහට ඉතින් ඔන්න වැව් හදන්න පටන් ගත්තනේ. ඔහම හදාගෙන හදාගෙන එනකොට අපේ වසබගිල රජ කෙනෙක් හිටියා. එයා තමයි මහා වැව් හදන්න පටන් ගත්තේ. ඊට පස්සේ මහසෙන් රජුරෝ නේද ජනප්‍රියම වැවක් හදලා තියෙනවා, මින්නීරිය වැව. මින්නීරිය වැව හදපු නිසා මේ මිනිසුන්ට නිසි කාලෙට වගා කරගන්න, අනෙකුත් අවශ්‍යතා ඉටු කරගන්න පුළුවන් විදිහට ජලය දැන් මේ රැකලා දීලා තියෙනවනේ. මේ ප්‍රදේශයේ මිනිස්සු මේ මහසෙන් රජුරන්ට අද වෙනකන් මින්නීරි දෙයියෝ කියලා පුද සත්කාර කරමින් මේ මහසෙන් රජුරවන්ව සිහිපත් කරනවා. ඒකම මහා පරාක්‍රම බාහු රජතුමාගේ වැවත් මහා වැවක්. මේ රජතුමත් බොහෝ වැව් ප්‍රතිසංස්කරණය කළා. ඒ විතරක් නෙවෙයි, කුඩා වැව් හතරක් එකතු කළ මහා වැවක් හදනවා. බලන්නකෝ, වැවේ නම පරාක්‍රම සමුද්‍රය. සමුද්‍රය කියන්නේ මුහුදටනේ. එහෙනම් ඔබට අදහසක් ගන්න පුළුවන්, මුහුදක් තරම් ලොකු වැවක්. අදහසක් ආවද? මුහුදක් තරම් ලොකු වැවක් තමයි හැදුවේ පරාක්‍රම බාහු රජුරෝ. ඉතින් දුවේ පුතේ, ඒකම දෙවෙනි අග්බෝ රජු නේද? කන්තලේ වැව, ගිරිතලේ වැව වගේ වැව් හැදුවා. ඉතින් ඊළඟට අපේ දෙවන මොගලන් රජු වැව් නිර්මාණය කළා. ඉතින් ඔය විදිහට අපේ රජවරු වැව් නිර්මාණය කළා. මොකටද? අර වැසි ජලය එක් රැස් කරගන්න. මේ වැසි ජලය එක් රැස් කරගැනීමේ වැදගත්කම ගැන ඔබට මතක ඇති. අපේ මහා පරාක්‍රම බහු රජතුමා විශේෂ ප්‍රකාශයක් කරානේ, අහසින් වැටෙන එක ජල බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට යන්න නොදෙව්. මේ වැටෙන ජල බිඳු ටික ප්‍රයෝජනට ගත්තේ නැත්නම් ගඟට වැටිලා ඔය ගඟ දිගේ ගිහිලා මුහුදට වැටෙන්නේ. ඒතර ප්‍රයෝජනයක් ගන්නෙ නෑනේ අපි. ඉතින් ඒ ප්‍රකාශයත් එක්ක, ඒ ආදර්ශ වැකිත් එක්ක අපේ රටේ ජනතාව වැසි ජලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුරුදු පුහුණු වුණා. ඉතින් දුවේ පුතේ, අපේ මුතුන් මිත්තු මේ අපේ යහපත වෙනුවෙන් සේවය කළා වගේ අපිත් අපෙන් පසුව එන අපේ අනාගත පරම්පරාවට ජල සම්පත ආරක්ෂා කරලා දෙන්න ඕනේ. ඔබ දන්නවනේ, ජලය කියන්නේ සීමිත සම්පතක්. නේද මං? ඒ නිසා සීමිත දේවල් පරිස්සම් කරගන්න ඕනේ. අසීමිත දේවල් නම් එහෙම පරිස්සම් කරගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් අපේ මේ ලෝකේ අපිට තියෙන සම්පත් හරි සීමිතයි. අපි පාවිච්චි කරන මේවා ඉවර වෙනවා ටික ටික. ඒ නිසා අපි අනාගතය ගැන හිතලා ඒවා ආරක්ෂා සහගතව පරිස්සම් කරගන්න ඕන. ඒ වගේම දුවේ පුතේ, ජලය ගැන මේ කතා කරගෙන ආවේ, ඔබ අනිවාර්යෙන් හිතර ගත යුතුම කාරණයක් තමයි මම ඊළඟට කියන්නේ. අපේ පොඩිත්තන්ගේ මනා ශරීර සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න නම් ඔබේ වයසට ඔබේ බර ප්‍රමාණය අනුව දිනකට අවශ්‍ය ජල ප්‍රමාණයක් පානය කරන්න ඕනේ. ඔබ හිතන්නේ කුමක්ද? මේ සාමාන්‍ය වයස දැන් ඔබට අවුරුදු 10ක් විතරනේ, 9ක් 10ක් වෙන අයනේ ඔබ. එතකොට ඔබ දිනකට ජලය ලීටර් කොච්චර විතර බිව්වද? ජල ලීටර එකහමාරක් දෙකක් විතර ප්‍රමාණයක් ඔබ පානය කරනවා නම් ඔබ නිරෝගී වෙනවා. ජල ලීටර එකහමාරක් දෙකක් අතර ප්‍රමාණයක්. ඉතින් නේද පාසල් යනකොට අම්මා උණු කරපු නිමු නේද උණු කර නිමු ජලය ඔබට දාලා දෙනවා. මේ බෝතලය ඉවර වෙන්නම බොන්න. ගෙදරදිත් ඉස්කෝලට යන වගේ බෝතලයකට දාලා දෙන්නේ නැති වෙයි. නමුත් අම්මට කියන්න අම්මේ අපි ජල ලීටර එකහමාරක් දෙකක් බොන්න ඕනේ. මගේ මේ පාසලට ගෙනියන බෝතලේ කොච්චරක් ජලය අල්ලනවද? සමහරට ඒක සඳහන් කරලා ඇති. සමහරට මේ පාසලට ගෙනියන බෝතලේ වගේ බෝතල් 3කට අල්ලන ජල ප්‍රමාණය වෙන්න පුළුවන් ඔබ දිනකට පානය කිරීමට සුදුසු ජල ප්‍රමාණය. ඉතින් ඒක අම්මට කියන්න මේ වගේ 3ක් බිව්වොත් මම නිරෝගී වෙනවා නේ. ඉතින් එහෙම ඔබ ගෙදරදී ජල පානයට හුරු වෙන්න. ඉතින් ජලය පානය නොකරුවොත් මොකද වෙන්නේ? ශරීරය වේලෙනවා. ඒ කියන්නේ විචලනය වෙනවා. ලෙඩ රෝග හැදෙනවා. තවත් මම කියන දෙයක් ඔබේ තොල් වේලිලා යනවා නම් සම රැලි වැටෙනවා නම් එතින්දී අපිටම දැනගන්න පුළුවන් අපේ ජලය භාවිතය අඩුයි ජලය පානය අඩුයි. ඒ විතරක් නෙමෙයි ඔබ ඔබේ මුත්‍රා දෙස විමසිල්ලෙන් බලලා තියෙනවා නම් ඔබේ මුත්‍රා කහපාටයි නම් ඔබේ ජල පරිභෝජනය බොහොම දුර්වලයි නේද? ඔබේ මුත්‍රා අවර්ණයි නම් ඔබ හොඳට ජලය බොන කෙනෙක්. ඒ මුත්‍රාවල වර්ණයනොත් අපිට කියන්න පුළුවන් ඔබ හොඳට ජලය පානය කරනවද නැද්ද කියන ඒ කාරණාව. ඉතින් ජලය ගැන ගොඩක් කතා කරා. අපේ ශරීරය සෞඛ්‍යවත්ව තියාගන්න නම් නිසි පරිදි ජලය පානය කරන්න ඕනේ කියන දේ හිතට ගන්නම ඕන.
ඉතින් මේ ජල සම්පත රැකගත යුතුම අපිට නැතුවම වෙන්න සම්පතක්නේ. ඉතින් ජල සම්පත රැකෙන්න නම් ගස්වැල් නැතුවම බෑ. ඒ හින්දා ගස් කැපීමෙන් වනාන්තර විනාශ කිරීමෙන් වළකින්න ඕනි. කුඹුක් වගේ ගස් සිටුවීම මෙන්න මේ කාරණාව නිසා ඉතාම වැදගත් වෙනවා. ඒවා ජල පෝෂක ශාක විදිහට තමයි සලකන්නේ. අහලා තියෙනව නේද මේ කතාව? ගසක් කැපීමට අවශ්‍ය නම් එවැනිම ගසක පැල දෙකක්වත් සිටුවීමට අවශ්‍යයි. එය සොබා දහමට කරන ගෞරවයක් වගේම අනාගත පරම්පරාවට කරන ආයෝජනයක් බව. නැවත සැරයක් මම කියන්න, දුල පුතාල මේක හොඳට අහගන්න. ගසක් කැපීමට අවශ්‍ය නම් එවැනිම ගසක පැල දෙකක්වත් සිටුවීමට අවශ්‍යයි. එය සොබා දහමට කරන ගෞරවයක් වගේම අනාගත පරම්පරාවට කරන ආයෝජනයක්. එහෙමනම් අපේ දූල පුතාලත් ජල සම්පත රැකගන්න කැප වෙන්න ඕනි.
දූල පුතාල වගේම වැඩිහිටි ඔබටත් වැදගත් කරුණක් ගැන අපි මතක් කර දෙන්නම්. ඔබ පරිහරණය කරන භාණ්ඩ මිලදී ගැනීමේදී ක්ෂණික ලාභය, ආකර්ෂණීය ප්‍රචාරණ හා විසිතුරු ඇසුරුම් වලට නම් රැවටෙන්න එපා. මොනවද අපි කිව්වේ? ක්ෂණික ලාභය, ආකර්ෂණීය ප්‍රචාරණය, විසිතුරු ඇසුරුම් වලට රැවටෙන්න එපා. ඇයි? එහෙම කියන්නේ ව්‍යාජ නැත්නම් බොරුවට අර ඇත්ත નિયમિત නිසි පරිදි ප්‍රමිති සහගතව හදන භාණ්ඩය වගේ බොරුවට හදන ඒවා තියෙනවා. එහෙනම් ව්‍යාජ අනුකරණ වලට නොරැවටි බුද්ධිමත් විචාරශීලීව කටයුතු කළ වෙනවා. එම නිසා ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් තොර ඖෂධ වර්ග, ක්‍රීම් වර්ග, ඊළඟට පාට කළ බීම වර්ග, ටොෆි, චොක්ලට්, පැණි රස, මේ ක්ෂණික කෑම වර්ග ශරීරීට අහිතකර වෙන්න පුළුවන්. ඒවා හොඳට මතක තියාගන්න ඕන.
අප පරිහරණය කරන භාණ්ඩ හා උපකරණ වගේම අපි ලබා ගන්නා සේවා තිබෙනවා. ඒ සේවා ලබා දෙන නිලධාරීනොත් ඉන්නවා. ඉතින් මම කෙටියෙන් මතක් කරන්නම් මොනවද මේ සේවා සහ නිලධාරීන් කියන එක ගැන. ඉතින් අපි සර්ගෙන් මේ එක් එක් සේවාව සහ ඒ නිලධාරීන් අපිට කරලා දෙන කාර්යයන් මොනවද කියන එක ගැන ටිකක් වැඩිපුර විස්තරයක් අහලා බලමු.
ඔව්ද පුතේ, දැන් අපි භාණ්ඩයක් කිව්වම පේනවා නේද? කඩේට යනවා, අභ්‍යාස පොතක් මිලදී ගන්නවා. අපි මිලදී ගන්න භාණ්ඩ අපිට පේනවා. හැබැයි සේවාවක් එහෙම පේන්නේ නැහනේ. සේවා පේන්නේ නැහැ. එහෙනම් සේවාවල තියෙන විශේෂත්වය තමයි භාණ්ඩයක් වගේ ප්‍රදර්ශනය නොවීම. හැබැයි සේවා තුළින් අපේ ජීවිතයේ යම් යම් කාර්යන් පහසු වෙලා තියෙනවා. දැන් බලන්නකෝ, හැම ගමකටම ඉන්නව ග්‍රාම නිලධාරී මහත්මිය නැත්නම් මහත්මියක්. එතුමා හෝ එතුමිය මේ ගමේ අපගේ කටයුතු පහසු කරගන්න කොච්චර නම් සේවයක් කරනවද? දැන් ඔබ දන්නව නේද, ඔබට වයස අවුරුදු 18ක් වුණාම ඔබට ලැබෙනවනේ ඡන්දයිතිය. එතකොට ඡන්දනාමලේඛනයේ ඔබේ නම ඇතුළත් කරන්නේ ග්‍රාම නිලධාරීතුමා. ඒ විතරක් නෙවෙයි, ඔබ හදාගන්න ඕනේ අවුරුදු 16ක් වුණාට පස්සේ ඔබේ හැඳුනුම්පත, අම්මට තාත්තට දෙන හැඳුනුම්පත, ඩෙන්ටි කාඩ් කියලා අපි කියන්නේ, බලන්නකෝ. එතකොට මේ මුලින්ම අපි ඉගෙන අපේ තොරතුරු ලබා දෙන්නේ ග්‍රාම නිලධාරීතුමාට. එතුමා තමයි ඒ කාටයුතු ටික පටන් ගන්නෙ. ඉතින් ගසක් කපන්න ඕන නම් මුලින්ම ගිහිල්ලා ග්‍රාමධාරතුමාට කියන්න ඕනේ. එතුමා තමයි ඊට පස්සේ ඒකට අවශ්‍ය අවසරය ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් හෝ තුමියගෙන් අරන් දෙන්නේ. එතකොට මේ මූලික කටයුතු ටික කරලා දෙන්නේ ග්‍රාමධාරතුමා හෝ තුමිය. ඉතින් ගමේ තිබෙන මේ සෑම කටයුත්තකටම මුල් වෙන අපේ ළඟම ඉන්න අපේ ලොකුවටම අපිට උදව් කරන නිලධාරියෙක් තමයි ග්‍රාම නිලධාරිතුමා හෝ ග්‍රාම නිලධාරිතුමිය. ඒක මම කිව්වනේ ග්‍රාම නිලධාරිතුමා හෝ තුමියගෙන් අපි ඉටු කර ගන්න කාර්යයන්වලට බොහෝ විට අවසර ලැබෙන්නේ ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් හෝ තුමියගෙන්. එතකොට ප්‍රාදේශීය ලේකම්තුමා හෝ තුමිය ඉන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධානියා තමයි ප්‍රාදේශීය ලේකම්තුමා. මම මේ පුරුෂ ලිංග නාමයත් එක්ක කියාගෙන යන්නම්. සමහර විට ප්‍රාදේශීය ලේකම්තුමියලත් අපි දකිනවා. ඉතින් එතකොට ගසක් කපන්න අවසර ලබා දීම කරන්නේ ප්‍රාදේශීය ලේකම්තුමා. හැබැයි ඒකට ඒ අවසර ලබා දෙන තැනට ඒ කටයුතු ටික මුල ඉඳලා අපිට උදව් කරන්නේ ග්‍රාම නිලධාරිතුමා. එකම පොලිසිය ගැන කතා කරමු. දැන් මේ දිනවල වුණත් මේ ජනතාවගෙන් සමහර අය නිරෝධායන නීති කඩ කරනවා, විවිධ අකටයුතුකම් වල නිරත වෙනවා. හැබැයි පොලිස් නිලධාරීන් කොරෝනා ගැන තියෙන බය පැත්තක දාලා නේද අපි වෙනුවෙන් ලොකු සේවයක් නිතු කරන්නේ, නීතිය හා සාමය ආරක්ෂා කරනවා නේද? එතකොට ඔබ දන්නවා නේද, අධික වේගයෙන් රථ ධාවනය කළොත් අනතුරු වෙන්න පුළුවන්. මේ අපිට ආදරීටම තමයි රථ වාහන පොලිසියෙන් ඒ රාජකාරි කරන්නේ. අවුවේ වැස්සේ පින්නේ සීතලේ ඒකට රාජකාරි කරනවා නේද? සොර සතුරන්ගෙන් අපිට තියෙන බිය නැති වෙලා තියෙන්නේ මේ පොලිසිය නිසා, ඔවුන්ගෙන් වන මේ සේවාව නිසා. ඉතින් අපි ඒගොල්ලෝ ගැනත් බොහොම ගෞරවයෙන් සිහිපත් කරමු. ඊට පස්සේ ප්‍රවාහන සේවය ගැන හිතලා බලන්න. ඔබ උදේට පාසලට යනවා, හවසට නිවසට එනවා, අම්මා තාත්තා රැකියාවලට යනවා. ඉතින් හිතලා බලන්නකෝ, දැන් අපි සමහර විට දැන් රට යහපත් වෙලා තියෙන කාලෙක නම් අපි චාරිකාවක් යනවා. අපි හිතමු යන්නේ දුම්රිය කියලා. අපි උදෑසන 4 වෙනකොට යනවා දුම්රිය ස්ථානෙට. හැබැයි අපි උදෑසන 4ට දුම්රිය ස්ථානෙට යනවා, 4:15ට මේ දුම්රිය ගමන පිටත් වෙන නිසා දුම්රියට ගොඩ වෙන්න. හැබැයි දුම්රියේ ඉන්න මේ රියදුරු මහත්මයා, එයා උදෑසන 4ට වෙලා හරියන්නේ නැහැ. එයා ඉන්නේ එක්ක පාන්දර 3ටම. ඉතින් බස් රථ රියදුරුනොත් එහෙමයි, මේ බස් රථ රියදුරන් වගේම මේ බස් රථයේ කොන්දොස්තර මහත්මයාත් එහෙමයි. අපිව බස් රථයට වෙලාවට නැග ගන්න නම් එයාලා ඊට කලින් ගිහිල්ලා නේද බස් රථය නවතා තියෙන තැනට, නැත්නම් බස් රථ තියෙන ඩිපෝ වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් පොදු ස්ථානයක ගාල් කරලා නවත්තලා තියෙන තැනක් වෙන්න පුළුවන්. නමුත් හිතන්නකෝ ඒගොල්ලෝ අපි වගේ නෙවෙයි, සුව පහසු නිින්දක් නැහැ ඒගොල්ලන්ට. දවස පුරා අර ආසනයක් උඩ වාඩි වෙලා නේද මේ මගින් සිය ගානකගේ ජීවිත ගැන ලොකු වගකීමක් අරගෙන තමයි මේ රියදුරු මහතුරු කටයුතු කරන්නේ. එතන ප්‍රවාහන සේවයේදී අපි රියදුරු කොන්දොස්තර මහතුරුන්ව බොහොම ගෞරවයෙන් සිහිපත් කරමු. ඒක අපි ප්‍රවාහන සේවයට කතා කරනවා. ඊට පස්සේ සෞඛ්‍ය සේවාව. සෞඛ්‍ය සේවාව ගැන කතා කරද්දී රෝහල තමයි අපිට මතක් වෙන එක ප්‍රධාන ස්ථානයක් වෙන්නේ. රෝහලේදී වෛද්‍යවරු ඉන්නවා, හෙද නිලධාරීන් සහ නිලධාරිනියන් ඉන්නවා, තව ඉන්නවා සෙසු කාර්ය මණ්ඩලය. මේ හැම කෙනෙක්ම අපි ඉතින් ඇත්තටම අසරණ වෙලානේ රෝහලට යන්නේ නේද? අසනීපයක් හැදිලා බැරිම තැනක් වුණොත් තමයි රෝහලට අපි යන්නේ නේ. ආයක ඇස්ස හැදුන කියලා ඉක්මනට රෝහලට දුවන්නේ නැහැ. ඉතින් මේ ලෙඩ හැදුණු රෝගීන් එක්ක ඒගොල්ලෝ ගනුදෙනු කරන්නේ. දැන් මේ කොවිඩ් රෝගියෙක් එක්ක වුණත් අපිට පේනවා කොවිඩ් හැදුනම සමහරට මාරාන්තිකයි නේ. මිය ගිය අය ගැන අපි අහලා තියෙනවා. නමුත් වෛද්‍යවරු, මේ හෙද කාර්ය මණ්ඩලයේ අය ඒගොල්ලෝ ආරක්ෂිත ඇඳුම් පැළඳුම් ඇඳගෙන කිසිම බයක් නැතුව අර රෝගීන්ට ප්‍රතිකාර කරනවා. එයාලව සනීප කරන්න, සුවපත් කරන්න ලොකු සේවාවක් අපි මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගන්න විදිහ දකිනවා. පාසල ගැන කතා කරොත් නේද, අධ්‍යාපනය කියන එකත් සේවාවක්. මේ සේවාව ලබා දෙනකොට ප්‍රධාන වශයෙන් විදුහල්පතිවරුන් සහ ගුරු මෑණිවරුන් පියවරුන් අපි මතක් කරන්න ඕනේ නේ. ඉතින් මේ සේවාව ලබා දෙන ගුරුවරුන් විදුහල්පතිවරුන් නැති වුණොත් කවුද ඉන්නේ? ඉතින් එහෙනම් අධ්‍යාපනය කියන එකත් ඒ සේවාවක්. දැන් මේ කතා කරපු සේවාවල් ගැන කතා කරගෙන යනකොට ඊළඟට අපිට මතක් වෙනවා මේ තැපැල් සේවාව. තැපැල් සේවාවේදී දරුවනේ අපි දන්නවා නොමිලේ නම් ලැබෙන්නේ තැපැල් සේවාව නේද? මම ලිපියක් තැපල් කරනවා නම් මේ ලිපියේ බරට මම මුද්දරයක් අලවන්න ඕනේ. ඒක තමයි ඒගොල්ලෝ අපේ ඒ ලියුම අදාළ පුද්ගලයා වෙත ලබා දීම සඳහා අපින් අය කරගන්නා ගාස්තුව. ඉතින් තැපල් කාර්යාලයේ විවිධ සේවාවන් ඉෂ්ට කරගන්න පුළුවන්. අපිට ලිපි යවා ගන්න පුළුවන්, පාර්සල් යවන්න පුළුවන්, ඒ වගේම ලිපි ලියාපදිංචි කරලා යවා ගන්නත් අපිට හැකියාව තියෙනවා. හැබැයි මේ සෑම කාර්යයක් වෙනුවෙන් අපි ඒ බරට, අපි යවන ලිපියේ හෝ පාර්සලයේ බරට මුද්දර අලවන්න ඕන. එතකොට අපි කටයුතු සඳහා අපට උදව්වට ඉන්නවා තැපැල් ස්ථානාධිපතිවරු වගේම තැපැල් කරුවන්. තැපැල් ස්ථානාධිපතිවරු වගේම තැපැල් කරුවන්. මේ තැපැල් කරුවන්ගේ නිලැඳුම ගැනත් මට මතක් කරන්න හේතුණ මේ දරුවන්ට එක්තරා අවුරුද්දක දැන්ට අවුරුදු 5කට විතර කලින් ශිෂ්‍යත්ව දෙවෙනි ප්‍රශ්න පත්‍රයේට මේ තැපැල් කරුවන්ගේ සාක්කුවේ තිබෙන ඒ තැපැල් සංකේතය සහිත රුවක් දීලා විමසලා තිබුණා මේ මොන කර්මාන්තයේ යෙදෙන කෙනෙක්ගේ සලකුණක්ද කියලා. ඉතින් ඒව ගැනත් අපි සැලකිලිමත්ව බලන්න ඕනේ දුවේ පුතේ. ඒක මම නැවතත් ඔබටත් එක මේ කතා කරපු දේවල් ගැන චූටි මතක් කිරීමක් කරොත් අපි මේ කතා කරපු සේවාවන් වෙනුවෙන් ඉකනේ ග්‍රාමලදරි මහත්මයාගෙන් සේවාවක් ලබා ගත්තර අපි එතුමන්ට මුදලක් ගෙවන්නේ නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ලබා ගන්නා සේවාව වෙනුවෙන් මුදලක් ගෙවන්නේ නැහැ. පොලිසියෙන් ලබා ගන්නා සේවාව වෙනුවෙන් අපි යාට මුදලක් ගෙවන්නේ නැහැ. හැබැයි ප්‍රවාහන සේවයේදී අපි මුදලක් ගෙවන්න ඕනේ. අපි යන ගමනට වළංගු ටිකට් පතක් ගන්න ඕනේ. හැබැයි රෝහලට ගියාම නොයේද නිදහස් ආකාරයක් තියෙන. අපි මුදල් ගෙවන්නේ නැහැ. පාසලේදීත් එහෙමනේ. නමුත් තැපල් කාර්යාලයේදී අපි මුදලක් ගෙවලා තමයි අපි කාර්ය ඉෂ්ට කරගන්නේ. ඒකට ඔබට පේනවා අපි සමහර සේවා ලබා ගනිද්දී නොමිලේ ලබා ගන්නවා. සමහර සේවා සඳහා අපි මිලක් ගෙවනවා. ඉතින් ඔබට ලැබෙන විදුලිය සේවාවක්. ඒ නිසා තමයි මාසේ අන්තිමට විදුලිය වෙනුවෙන් බිලක් ගෙවන්නේ. මොකද විදුලිය ලබා දෙන්න විශාල වියදමක් දරන්න ඕනේ. ඒකයි බිලක් ගෙවන්න වෙලා තියෙන්නේ. නේද මනු කියවන්නේ ගෙදරට අවිල එකනේ බලන්නේ ජල බිලයි විදුලි බිලයි එකනේ බලන්නේ. එහෙනම් ඔබේ නිවසට ලැබෙන ජලය වෙනුවෙන් වගේම විදුලිය වෙනුවෙනොත් මනු කියවන්නේ කැවිලා බිල් පතක් ලබා දුන්නම ඒ බිල ගෙවන එකත් අපේ යුතුයකමක්.
ඒක තමයි සර්. මේ සේවාවන් සහ ඒ සේවාවන් සපයන අය ගැන කතා කරාම මට මේ ගැන විශේෂයෙන් කියන්න හිතුණා. වෙනදාටත් වඩා මෙන්න මේ වකවානුවේ මේ කොවිඩ් වසංගතයත් එක්ක මේ සේවා ආයතන සහ ඒ සේවා සලසා දෙන නිලධාරීන්ගෙන් මිල කරන්න බැරි මහඟු විශිෂ්ට කාර්යයක් අපිට සිදු වෙනවා. දූල පුතාලටත් ඒක හොඳටම දැනෙනවා ඇති. ඒගොල්ලන්ගේ සුපුරුදු රාජකාරී වලින් බැහැරව වෙනත් පැත්තකට යොමුණු රාජකාරී රැසක් ඒ අය අපි වෙනුවෙන් කැපවීමෙන් ඉෂ්ට කරනවා. ඉතින් ඒක අපි අගය කරන්න ඕනි. සර් කිව්වා වගේම අධ්‍යාපන සෞඛ්‍ය වගේ සේවා අපිට නොමිලේනේ ලැබෙන්නේ. මේ නොමිලේ ලැබෙන සේවාවන් වලට රජය වියදම් කරනවා. ඒක දූල පුතාලා දැනගෙන හිටියද? රජය ලොකු වියදමක් මේ අපිට නොමිලේ ලබා දෙන සේවාවන් වෙනුවෙන් දරනවා. ඉතින් සර් කිව්වා වගේ ඇතැම් සේවාවන් වලට විතරයි අපි මුදලක් ගෙවන්න සිද්ධ වෙන්නේ. මෙන්න මේ සේවාලාභීන් දැන් ඒ අයගෙන් සේවා ලබා ගන්නා අපි තමයි සේවාලාභීන්. සේවාලාභීන් වගේම සේවා සපයන්නන් අතර විශ්වසනීය බවක් තිබිය යුතුවීම අනිවාර්ය කරුණක්. ඒ වගේම තමයි සේවය ලබා දෙන්න කාර්යක්ෂමව ඵලදායීව කැපවෙන්න ඕන කියන එකත් මතක තියා ගන්න ඕන. දූල පුතාලට අනාගතයේදීත් මේවා බොහොම වැදගත් වෙයි. මේ පාඩමේදී ජනකවි ගැන මතක් නොකරම බෑ නේද සර්?
ඔව්. ඉතින් ජනකවි කියන්නේ අපේ ගැමියෝ විවිධ කටයුතු කරද්දී පාළුව කාන්සිය නිවා ගන්න නේද නිදිමත නැති කරගන්න ගායනා කරපු කවිනේ. අපි දන්නවා ඉතින් ජන කවියක් අහන්න හොඳ වෙලාව තමයි දැන් එළඹිලා තියෙන්නේ නේද? අපේ ටීචර් බොහොම දක්ෂයි ගායනයේට. අපි ටීචර්ටම ආරාධනය කරමු ජන කවි කීපයක් මේ විවිධ කර්මාන්ත හා යෙදුණු ඔබට නිර්දිෂ්ට වෙලා තියෙන ජන කවි කීපයක් අපේ දරුවන්ට ඉදිරිපත් කරන්න කියලා.
ඔව් සර්. ඒ විවිධ කර්මාන්ත වලදී භාවිතා වෙන උපකරණ ගැන මේ ජන කවි වලින් කියවෙනවා. අපි දැන් ජන කවි කීපයකට සවන් දෙමුකෝ. රන් දෙකතිගෙන නිති සැරසෙනවා රත්රන් පාටි ඉන වට දීලිසෙනවා රිවිදුටු පිනි බින්දු ලෙස පහ වෙනවා දුම්බර කේතේ අපි ගෝයම් කපනවා ඉර දේවියන්ගේ ඉර ගල ගාවා සඳ දේවියන්ගේ සඳ ගල ගාවා ගණ දේවියන්ගේ කෝවිල ගාවා අප අපිත් කියමු කවි ගොවිපොල ගාවා.
ගෙදර ඉඳලා අපුඩියක් ගහන්න හිතනවාද ටීචර්ගේ ගායනය ඇහුනම. ඉතින් දුවේ පුතේ මේ ඔබ අහපු මේ අපූරු කවි දෙක නේද අපේ ජන කවි. ඉතින් අපි අපේ කර්මාන්තවලදී අපේ ප්‍රධානම කර්මාන්තයක් වෙලා තිබුණේ කෘෂි කර්මාන්තය. කෘෂි කර්මාන්තයේදී මේ විවිධ කටයුතු කරනකොට අපි කරපු කාර්යයන් ඒ ගැන සඳහන් කරමින් තමයි මේ අපි අපූරු ගායනයට සමන් දුන්නේ. ඉතින් ඒ අපූරු ගායනෙන් පස්සේ අපි තවත් අපේ ජන කවි කීපයක් ගායනා කරන්න ටීචර් ආරාධනා කරනවා. ටීචර් මේ කුරු නැටුමේදී කුල්ලක් අරගෙන අපූරු ලෙස නෑ කවි ගායනා කරමින් නර්තනය දෙනවනේ. ඉතින් මං කැමතියි අපේ දරුව වෙනුවෙන් ඉල්ලීමක් කරන්න කුළු නැටුම් කවි කීපයකුත් අපේ දරුවන්ට ඉදිරිපත් කරපොද?
ඔව් නේද සර්. අපි යෝජනාවක් කරමු අපේ දරුවන්ට අපිත් එක්කම මේ කවි ගායනා කරන්න එකතු වෙන්න කියලා. ළමාලියෝ මල් ගව සාවරල පිට දමා කරට මුතු පොත අත වලලුවට පෙමා වඩන ලෙස සරසා ඔසරි පොට පමා නොව රඟත් කුළුගෙන සබේ පිට බන්දවාන කුළු යතුරු තනාලා ඇන්දවාන දෙතේනේ කුට කියාලා කන්දවාන අලු යන්තරේ බැඳලා කැන්දේ බැඳෙන බැත පැහැපත් කරලා.
ඉතින් දුවේ පුතේ හරිම ලස්සනයි නේද? ඉතින් අපිත් ඔබට යෝජනා කරනවා මේ කවි හතර නම් පාඩම් කරගන්න ඕන. මොකද මේ කවි හතර ඔබට ඉගෙන ගන්න නිර්දේශ කරලා තියෙන කවි හතරක්. ඉතින් හරි ලස්සනයි. බලන්න අපේ මුතුන් මිත්තන් ඒගොල්ලෝ විවිධ කාර්යයන් කරද්දී ඒක මහා දුකක් කරදරයක් කියලා හිතුවේ නෑ. ඇත්තටම දැන් තරම් යන්ත්‍ර සූත්‍ර වලින් ඒගොල්ලෝ දියුණු වෙලා හිටියේ නෑනේ. ගොඩාක් කය නැත්නම් ඇඟ වෙහෙසවල තමයි මේ කටයුතු කරන්න උනේ. හැබැයි මේ කරන හැම කටයුත්තකදීම එයාලා මොනවා හරි තාලයක් සහිතව කවියක් දෙකක් ගායනා කරලා ඒගොල්ලන්ගේ වෙහෙස මහන්සිය නැති කරගත්තා. හරිම ලස්සන අපූර්වට තමයි හැම කටයුත්තක්ම කරලා තිබුණේ. ඉතින් දුවේ පුතේ ඒ අලංකාර කවි වලට සමන් දීුණට පස්සේ අපිට සමුගන්න තමයි දැන් වෙලා තියෙන්නේ. අදට නියමිත ගුරු ගෙදර කාලය අපිට අවසන් වෙලා කියලා දැනෙනවා. ඉතින් දුවේ පුතේ ඌව ගුරු ගෙදරින් අපි ආය දවසක ඔයාලත් එක්ක හම්බ වෙනවා. නමුත් ඊට කලින් අපි ඔයාලගෙන් අදත් අහනවා තෑගි ගෙනෙන ප්‍රශ්නය. ඔන්න අපි වැව් ගැන කතා කළා. සේවාවන් ගැන කතා කළා නේද? ඉතින් එහෙනම් අපේ ප්‍රශ්නේ අද යොමු වෙන්නේ සේවාවන් හා සම්බන්ධව. අපට නොමිලේ ලැබෙන සේවාවක් වන්නේ. හොඳින් අහගන්න. අපට නොමිලේ ලැබෙන සේවාවක් වන්නේ. මතක තබා ගන්න මේ ප්‍රශ්නයට පිළිතුරු කෙටි පණිවිඩයක් ලෙස එවන්න. එවනකොට ඔබේ නම, පාසල සහ ඔබේ ප්‍රදේශයත් අපිට සඳහන් කරලා එවන්න. ලිපිනේ එවනවා නම් වැඩිය හොඳයි. එහෙනම් නැවතත් ප්‍රශ්නය, අපට නොමිලේ ලැබෙන සේවාවක් වන්නේ. පළවෙනි පිළිතුර විදුලිය, දෙවන පිළිතුර ජලය, තුන්වන පිළිතුර සෞඛ්‍ය. පළමු පිළිතුර විදුලිය, දෙවන පිළිතුර ජලය, තුන්වන පිළිතුර සෞඛ්‍ය. ඔබේ නිවැරදි පිළිතුර 0.7 0.33 78 0.2 1 0.7 0.33 78 0.2 1 කියන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් ලෙස එවන්න. එහෙමනම් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. මම අනුෂ්ක නුවන්ප්‍රිය ගුරුතුමා.
මම ඔබේ ආදරණීය ගුරුතුමිය චන්ද්‍රිකා උදයන්ති අමරතුංග.